ඊළඟට ගරු රෝහණ බණ්ඩාර මන්තුමා.
ගරු මූලාසනෝපුණ ගරු මන්තුමනි, මං හිතන්නේ මාසයක දීර්ඝ නිමාඩුවකින් පස්සෙත් තහනමකට ලක් වෙලා ඇවිල්ලා අදක අලුත් අවුරුද්ද ඉස්සලාම කරන කතාව ශ්‍රී ලාංකික පුරවැසියන් සිල් දෙනාටම ලැබුවා 2024 වසර අභියෝග සියල්ල ජයග්‍රහණය කර හැකි වාසනාවන්ත වසරක් වෙන්න කියන ප්‍රාර්ථනය වගේම අපේ මූලාසන හොබෝන අප මිත්‍ර මයන්ත දිසානායක මැතිතුමාට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනෙත් කරන ගමන් අද දවසේ මම කතා වාසනා ආරම්භ කරනවා. මම හිතන්නේ අපි අද ජීවන වියදම ගැන කතා කරන දවස. මම හිතන්නේ මේ ගැන කතා කරනොත් මම අහගෙන හිටියේ අපේ එහා පැත්තේ අමතිවරයෙක් කතා කරලා කියනවා මේ ළමා මන්දපෝෂණේ කුෂ බව කුරු බව මේ දේවල් දේශපාලනට ගව ගන්න එපා කියලා. මේ දේවල් දේශපාලනේ නිසා නම් මෙයාට දායාද වුණේ, මෙයාට මේක උරුම වුණේ. අපි මේ කතා නොකර ඉඳලා හරියනවද? මේ පාර්ලිමේන්තුවේ අපේ වගකීම නොවේද? මේ රටේ දෙමාපියන්ට ජාතක වෙලා උපදින දරුවෙක් නිරෝගී පුරවැසියෙක් බවට පත් කිරීමේ වගකීම අපි සතුව නැද්ද? එතකොට ඒ අය ඒ පෝෂණය ලබා දෙන දෙමාපියන්ට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දීමේ වගකීම තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට නෙමෙයිද? එතකොට මේක අපි ගෙවල් වල කතා කරලා, පාරේ කතා කරලා, තැන් තැන් වල කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? ඒ නිසා මේවා ගැන කුහකත්වයෙන් නැත්තම් වෙන කාරණයක් නිසා නෙමෙයි මේ කතා කරන්නේ. මේ දේවල් හිතාමතා මෙරටේ අකාර්යක්ෂමතාවය නිසා, දූෂණය නිසා, හොරකම නිසා, තමන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා මෙරටට දායාද කරපු දේවල්. ඒ නිසා මේ දායාද කරපු දේවල් දැන්වත් අධිකරණයෙන් කියලා තියෙනවා. මෙරටේ මේ වැරද්ද කරපු කණ්ඩායම කඳුන්ලා දීලා තියෙනවා. එතකොට ඒ අයගේ ආශිර්වාදය තුල තාම ආණ්ඩු ක්‍රියාත්මක වෙනවනම් එතකොට මේ රටේ ජනතාවට කාගේ සරණක්ද හම්බ වෙන්නේ? එතකොට ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නේ. නැතුව මේක පෙන්නලා මේ ළමයි කුරු වෙන එක ගැන කතා කරලා, කුෂ වෙන එක ගැන කතා කරලා, ළමයි මන්ද පෝෂණයට පත් වෙන එක ගැන කතා කරලා මේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි අපිට උවමනාව තියෙන්නේ. මේකට විසඳුම් හොයන්න මේ පාර්ලිමේන්තුවේ අපිට තියෙන්නේ පෙන්ලා දීම විතරයි. ආණ්ඩු පැත්ත තාමත් හැම වෙලාවෙම චල්ලි නෑ සල්ලි නෑ කිය කී ඉන්නවා. දැන් ඊට පස්සේ දැන් කියනවා දැන් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මන්ත්‍රීවරු විමධිගත කියලා එකක් දැන් මේ සැරේ ගෙනහිල්ලා ගිහිල්ලා දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවලට විතරයි. ඒකත් එන්නේ මොකද කරගිලා? පර්ණ සුපුරුදු සෙල්ලමනේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දීලා මේක හරහා ගමේ අර පර්ණ සෙල්ලමට යන්න යන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන. බා මන්ත්‍රීවරුන්ට කියලා විමධිගත වෙන් කරා නම් ඒක මන්ත්‍රීවරුන්ට වෙන්න ඕනේ. ඒක මන්ත්‍රීවරු හරහා ඒ කාරණා ටික ලැබෙන්න ඕනේ. හැබැයි එහෙම නැතුව දැන් අපිට අනුරාධපුර දිස්ත්‍රික්කේ හෙට දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටු රැස්වීම. එහේ අපිට මෙතන අපිට පාර්ලිමේන්තුව. එතකොට අපි එතන ගිහලා නියෝජනය කරන්න බැරි වෙන විදිහට ඒ සිල් දේවල් සූදානම් කරලා දෙන නිසා සල්ලි නැත්තම් මේව කරන්නේ කොහොමද? එතකොට ඒ නිසා රේවට වෙනම සල්ලි දේශපාලන කාරණා ක්‍රියාත්මක කරන්න යනකොට ඕනතරම් සල්ලි තියෙනවා. එකතරා මැතිවරණ තියන්න සල්ලි නැහැ කිව්වා. දැන් සල්ලි මැතිවරණ තියන්න සල්ලි තියෙනවා. විමධ්‍යගත දෙන්නත් සල්ලි තියෙනවා. කතා කරපුවාම දැන් අපි මේ ප්‍රශ්න ඔක්කොම දැන් තිබ්බට වැඩිය අපි විසඳලා තියෙන්නේ කියලා කියන. දැන් අපෙන් අහනවා පරලා දැන් ඉස්සලා තිබ්බට වැඩිය දැන් හොඳ නැද්ද? තෙල් පෝලිං වල හිටියේ නැද්ද? ගෑස් පෝලිං වල හිටියේ නැද්ද? මිනිස්සු පෝලිං වල මැරුන් නැද්ද? මේ අපෙන් අහන ප්‍රශ්න. දැන් මේවට වග කියුත්තේ අපිද? මේ ප්‍රශ්න ටික ඇති කරපු කට්ටියම ජන ඒ කට්ටියම ප්‍රතික්ෂේප කරලා ඒ අයම වේදිකා ගානේ බැනලා රනිල් වික්‍රමසිංහව පළු ඇරලා එයාව විවේචනය කරලා ගත්ත ආණ්ඩුව අවසානයේ එයාටම බාරද? දැන් එයා ඒක යම් කිසි ප්‍රමාණයකට හදාගෙන එනකොට දැන් ඒක වර්ණනා කරගෙන මේ ඒ කට්ටිය කරාවා. ඒ නිසා මේ අපි කියන්නේ මේ රටේ සමස්ත ජනතාවට දැන්වත් මේ කොකා පෙන්න කාලය අතාරින්න. දැන්වත් ජනතාවට සැබෑයින් සහන දෙන වැඩපිළිවෙල සකස් කරන්න. මොනවද වෙලාවට පොහොර ටික බෙදා ගන්න බැරි ආණ්ඩුවක්නේ? පොහොර දෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ පොහොර බෙදලා ඇති හැම ගහකටම පළකටම දාන්න මෙට්‍රික් ටොන් ගන්න. හැබැයි භූමියේ ගොවියට පොහොර ටික වෙලාවට හම්බෙලානේ. පොහොර ටික හම්බෙන්නේ නැතුව ඉඳලා ගොයන් කපන කාලේද මේ පොහොර ටික දෙන්නේ? දැන් ඊට පස්සේ ගොයන් කැපෙන කාලේ ළඟ වගා කරන වෙලාවේ ගොයන් පොහොර ටික ලැබුණේ නැහැ. දැන් කතා කරගෙන යනවා. දැන් ගොයන් කැපෙන කාලේ ළඟ වෙනවා. දැන් අන්න හාල් පිට රටින් ගෙන්නන්න කතාව. කීරි සම්බා වෙළඳ පොලේ උත්සව කාලේ හිගයක් ආවයි කියලා. දැන් උත්සව සමය ඉවරයි. දැන් තමයි කීරි සම්බා ඕඩර් කරලා තියෙන්නේ. දැන් මේ කීරි සම්බා අපේ මට තියෙන තොරතුරු අනුව මම දන්න දේ අනුව කීරි සම්බා කියන්නේ අපේ රටට විතරක් ආවෙනික වෙච්චි පසහල. එතකොට මේ කීරි සම්බා වලට සමාන මොකක් හරි හීනි හාලක් ගෙනල්ලා කීරි සම්බා කියලා මේ වෙළඳ පොළට දාලා අර අස්වැනු නෙලන කාලේ වෙනකොට ගොවියාගේ වීටිකට සාධාරණ මිලක් ලබා නොදීමේ වැඩපිළිලක් නෙමෙයිද මේ ක්‍රියාත්මක කරන්න? දැන් මේවා ගෙන්නන්න පුදුම උනන්දුවක් මේ විහාරයෙන් තියෙන මේ අනාගතේ මේ වෙළඳ පොළට එන දවස් කළමනාකරණය නොකර මේවා ඉක්මනින් ගෙන්න. දැන් හිග වෙලා තියෙන වෙලාව වෙනකොට ඒකට විසඳුමක් ගන්නෙ නැතුව පව්වේ කාලේ කියලා අපි දැක ගබඩා සීල් තියෙනවා, ගබඩා වලට පයින්නවා, මේවා අත්වත් කරගෙන එනවා. දැන් අපි දැක්කම මේ දවස්වල යුද්ධය මෙහෙයුම කියලා එකක් උත්තර ගන්න ගිහිල්ලා අපි දැක්ක හෝටලෙකුත් කඩනවා. එහෙම කරන්න පුළුවන්ද? මේ රටේ අධිකරණ තීන්දුවක් ඇවිල්ලා මොකක් හරි වෙන කාරණයක් මත නම් අපි දකින්න අනවසර ඉදිරිකිරීමක් නම් මොකක් හරි කාරණයක් නම් කඩලා පුඩලා විද්ද ගන්න පුළුවන්. හැබැයි මේ වගේ කාරණා කුඩු තිබ්බා හරි මොකක් හරියක් කියලා කඩන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්න. ඒ නිසා අපි මේවා මේ යුක්තිය ක්‍රියාත්මක වීම පිළිබඳව අපි හරි සතුටුයි. මේ හරහා මේ රටේ දූෂණය නැත්තම් මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය පාලනය කරන එක හරිම සතුටු කාරණයක්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙතුවක් කාලයක් ලංකාවේ ශ්‍රී ලංකා පොලිසියක් තිබුණ නැද්ද? දැන් මේ අලුත් වැඩබලන පොලිස්පතිවරයා පත් වෙනකන් මේ දේවල් රටේ පොලිසිය දැක්කේ නැද්ද? එතකොට දැන් අද තියලා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හරි විහිළු සහගත කතාවක් මට මේක කියන්න මතක් වුණේ දැන් මේ කිව්වට පස්සේ. අපේ මගේ යාළුවෙක්
කොල්මන්තුම යාළුවෙක් කියනවා.
යාළුවෙක් කියනවා රට ඉඳලා. එයා රට ඉඳලා මේ යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වෙනවා. එයා රට ඉඳලා ඇවිල්ලා මෙයාට දීලා තියෙන ගෝල්ලිෆ් පැකට් දෙක. ගෝල්ලිෆ් පැකට් දෙක දුන්නාම මේ වැඩට යනකොට තමයි දීලා තියෙන්නේ මගින්. මේක අරගෙන එනවා එයාගේ හෙඩ් එතන ඉන්න මෙයා රජයේ සේවකෙක්. එයාලගේ ලොක්කට එකක් දෙන්නම් අනිත් එක යාළුවොත් එක බෙදාගෙන බොන්නම් කියලා කාර් එකේ දාගෙන යනවා. කාර් එකේ දාගෙන ගියපුවාම යුක්තිය මෙහෙමුට අහුවෙනවා. යුක්තිය මෙහෙමුට අහුවලා මේකේ ගෝල්ලිෆ් පැකට් දෙක අහුවෙනවා. මේක රටින් ගෙනාපු ගෝල්ලිෆ් පැකට් දෙක. අවසානයේ මේ යකාගේ ෆෝන් එකත් අරගෙන දාගෙන ඉවරලා ඊට පස්සේ ගිහින් වල්ලා එකේ ඉඳලා හවස 6:00 වෙනකන් කූඩුවේ තියා ඉඳලා උසාවි දානවා ලක්ෂ 7යි දඩි. මේ යකා මතු රටටවත් ගිහිල්ලා නැහැ. කඳු රටටවත් ගිහිල්ලා නැහැ. මේ යකා මෙව ආනයනය කරලා බෙදා හැරීම නඩු 6යි 7ක්ද දඩේ ලක්ෂ 7ක් වෙනවා. අනේ අර යාළුවා තෑග දීපේක මේකට කරුමයක් වෙලානේ. දැන් කූඩුවෙත් දැකලා ලක්ෂ 7ක් ගෙවන්න වෙලා දැන් ඒ නිවැරදි කරු කියලා නඩු කියනවා. ඉතින් මේ යුක්තියද? යුක්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ රටේ හැම හැබැයිම්ම. මේ රටේ දේශ හොරකම් කරන දැන් මේ කරලා අල්ලපුවා කොච්චරද කුඩු අල්ලලා තියෙන්නේ? මේ මහා විප්ලවය මේ රටේමද විකල්ප එකම ජවනිකාව එකම නාට්‍ය මේකනේ. අපි සතුටුයි මේ නාට්‍යයට. මේ නාට්‍ය හැබැයිම්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අපේ දරුවෝ මේකෙන් ගලව ගන්න ඕනේ. හැබැයි මේ නාට්‍ය හරහා මේ රටේ කරන්නේ වෙන මවාපෑමක් නා. මේක හරහා මේක යටි අරමුණක් තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි කියන එක අපි මතක් කරන නිසා අර වගේ අහිංසක මිනිසු තලා පෙලන්න මේ යුක්තිය පාවිච්චි කරන්න එපා කියන එක වර්තමාන පොලිස්පත්තුමා ඇතුළු මේ පොලිසිය මේ ක්‍රියාත්මක කරන හැම කෙනෙක්ගෙම. අර වගේ ගෝල්ලි පැකට් දෙයක් රට ඉඳලා එන කෙනා එයාපෝට් එකෙන් ආවනම් ඒ මිනිහව මහ ගොඩක් ගෙනලා නෙමෙයි එක බණ්ඩලයක් ගේන්නේ නැති. ඒකෙන් යාළුවෝ අතර පැකට් දෙයක් බෙදා දුන්නාම මෙයා ගෙන්නවීම බෙදා හැරීම ජාවාරම් කිරීම ඈ නඩු 7ක් දාලා ලක්ෂ 7ක දඩේකට මේ ගෝල්ලි පැකට් බොන්න ගිහිල්ලා ඒ තත්ත්වෙට පත් වෙන තැනට යනවනම් මං හිතන්නේ මේක ඉතාම අසාධාරණයි. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දැක්කත් පරාටේ නීතිය ගැන කියලා කියනවා. මේක ප්‍රේමදාස මැතිතුම ඇති කරපු නීතියක් දැන් අද විරුද්ධ වෙන්නේ ඇයි කියලා.
මන්ද ඔසරන්න.
පරාටේ නීතිය කියන එක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ මූල්‍ය විනයක් ඇති කරන්න නම් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කරන්න නම් මිනිහෙක් ණයක් ගත්තら ණය ගෙවන එක තහවුරු කරන්න ඕනේ. ඒක නොගෙවන නම් ඒක වෙනුවෙන් ඒව පවරා ගැනීම කටයුත්ත ක්‍රියාත්මක වෙන එක සාධාරණයි. ඒක ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි අද තියෙන ඊට පහත්පතින් ප්‍රසන්න වෙනස් කාරණයක් ආණ්ඩුව විසින් ජනතාව බංකොලොත් කරලා ජනතාව අසීරුතාවයට පත් කරලා ඒ තත්ත්වයට පත් වුණාන් පස්සේ ජනතාවට ණය ගැනීම හැකියාව නැති කරලා තියෙන ආණ්ඩුව විසින්. ඒ නිසා ආණ්ඩුව ගත්ත හිතුවක්කාර ක්‍රියාකාරකම් නිසා වුණාන් පස්සේ අද මේ පරාට නීතිය ක්‍රියාත්මක කිරීමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේක දැනුත් අත්හිටුවලා දාන්න කියලා නෙමෙයි. මේ හරහා අසාධාරණට ලක් වෙච්චි ජනතාවට සහන ක්‍රමවේදයක් ලබා දෙන්න කියන එකයි අපි කියන්නේ. නිසා ඒක UMP කාලේ ප්‍රේමදාස මහත්මයා ඇති කරපු හින්දා මේ අපි අද ක්‍රියාත්මක කරන්න කියලා කියන්න බෑ. ඒ නිසා තව කීතු කාරණා ගැනත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අලුත් අවුරුද්දේ වෙලාව ලබා දීම පිළිබඳව බොහොම ස්තුති.
ස්තුති. කරු ගීතා කුමාරසිංහ මහත්මිය.
මූලාසන ආරූඪ ගරු සභාපතිතුමනි, ඔබතුමාගෙන් අවසරයි. ඉතාම වැදගත් මාතෘකාවක් කතා බහ කරන මොහොතක කතා කළ යුතුම පුද්ගලයින් මේ රටේ වැඩිපුරම ඉන්නවා නම් ඒ 164ක් කාන්තාවන්, ඒ වගේම දරුවන්, ඒ වගේම පාසල් විය සිටින දරුවන් ඇතුළු අය ගැන විශේෂ අවධානයක් යෙදිය යුතු අවස්ථාවක් මේක. රටක ආර්ථිකයේ බංකොලොත් වෙනකොට ඒ රටේ ජීවත් වෙන කාන්තාව, ඒ රටේ ජීවත් වෙන දරුවා නිතරම පීඩාවට පත් වෙනවා. ඒ කියන්නේ කිසි කෙනෙකුට වාද කරන්න බෑ. කොයි වැට් එක ගැහුවත්, කොයි බද්ද ගැහුවත්, බඩුවල මිල වැඩි වෙන්නත්, වෙස්සියලු දේවල් හරහා සිද්ධ වෙන්නේ එකම එක අවාසනාවන්ත සිද්ධියක් තමයි ඒ කාන්තාවට තමන්ගේ ජීවිතේ ඉතාම අමාරු කාලයක් ගෙවන්න සිදුවීම. ඒ පිළිබඳ කතා නොකළොත් ඒක මම දකින්නේ කුහකකමක් කියලා. අද අපි කාන්තාවන් දෙස සහ දරුවන් දෙස බලද්දි විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාව කරගන්න ශ්‍රී ලංකාවේ පවතින මුළු පෙරපාසල් සංඛ්‍යාව 19216. මේ පෙරපාසල් වලට එන්නේ අවුරුදු 5ට අඩු දරුවන්. මේ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම ඉතාම වැදගත් කටයුත්තක්. දරුවන් යම්කිසි ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් අපි තේරුම් ගත යුතුයි දරුවා ගර්භණී සමයේ මව විසින් නිසි පෝෂණයෙන් යුතුව මවට කටයුතු කරන්නට අවාසනාවන්ත අවස්ථාවකට මව මුහුණ දෙද්දී බිහි කරන දරුවා එක්ක අඩු මාසයෙන් ඒ වගේම රක්තහීනතාවෙන් වැඩි වෙච්ච දරුවෙක් කියලා. ඒක නිසාම තමයි අපි මේ රජයේ මේ අමාත්‍යාංශයක් හැටියට කාන්තා කටයුතු මේ අමාත්‍යාංශේ විශේෂයෙන්ම තීරණය කරේ ගර්භණී මව්වරුන්ට ගැප්ගෙන සිටින අඩු ආදායම් ලාභී. මෙතෙන්දී විශේෂත්වයක් තියෙනවා, රුපියල් 50,000ට අඩු ආදායම් ලබන කාන්තාවන්. මේ කාන්තාවන්ට තමන්ට අවශ්‍ය පෝෂදායී ආහාර වේලක් ගන්න අතිශයින්ම අමාරු බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒක නිසාම මේ මෙවැනි කාන්තාවන් අපි ගණනය කරලා තියෙනවා 265,000 කාන්තාවන්ට මාසිකව රුපියල් 4,500 බැගින් මාස 10ක් ඔවුන්ට මේ පෝෂණ මල්ල ලබා දීමට. මේ පෝෂණ මල්ල ලබා දීමෙන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ නිරෝගීව රැකගන්නටත් ලබා දෙන්න යන දරුවාට පෝෂදායී පෝෂණයෙන් යුතු දරුවෙක් අංග සම්පූර්ණ දරුවෙක් ලබා ගන්නත් ඒ දරුවාට මව්කිරි දීමේදී ඇතිවන අපහසුතා වළක්වා ගැනීමත් කෙරෙහි කරන ලද යෝජනාවක් හැටියට තමයි අපි 265,000 ගර්භණී මව්වරුන් තෝරාගත් මව්වරුන් වෙනුවෙන් මේ පෝෂණ මල්ල ලබා දෙන්නේ. අපි අපේ රටේ ආර්ථිකය කොයිතරම් වැටුණත් මේ මුදල දිහා බැලුවාම අපිට තේරෙනවා මේක ඔවුන්ට ඒ තරම් විශාල මුදලක් වෙන්නේ නැහැ. නමුත් මේක සාමාන්‍ය කාන්තාවකට ඉතාම ඕනෑකමින් ලබා ගන්න පුළුවන් එකක්. ඒ වගේම පෝෂදායී ආහාර වේලක් දීම පිළිබඳ අපේ ශ්‍රී ලංකාවේ පවතින ලියාපදිංචි මුළු පෙරපාසල් සංඛ්‍යාව 16,421. ඒ අය අතරින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ උදෑසන ආහාර වේල ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අනිත් සියලු ඒ වගේම 35,000 වතු දරුවෝ, වතු වල ජීවත් වෙන අහිංසක දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ට වෙනම ලබා දෙනවා. ඔවුන්ට මේ උදෑසන ආහාර වේල ලබා දීමේදී මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි අපිට හම්බෙන්නේ රුපියල් 60යි එක දරුවෙක් වෙනුවෙන්. අද මේ ආර්ථික විෂමතාවයේ ඉදිරියේදී රුපියල් 60කින් උදෑසනට අඩු ගානේ බිත්තර ගෙඩියක්වත් දරුවෙකුට දෙන්න අමාරු. රුපියල් 60ටත් අපි දෙන්නේ බත් ටිකක්, තව මොන හරි එළවලුවක් දෙකක් එක එහෙම දෙකින් අපිට ඔය කියන පෝෂණයෙන් සපිරි උදෑසන ආහාරක් දෙන්න බෑ. ඒක නිසා මම ඉල්ලීමක් කරා අඩුම තරමින් මේ පෙරපාසල් ටිකට උදෑසන ආහාර වෙල වෙනුවෙන් අපිට දෙන්න කියලා රුපියල් 100ක් අඩුම තරමින් මේ දරුවන්ට කිරිවීදුරුවක් හරි බිත්තර ගෙඩියක් හරි දෙන්න පුළුවන් වෙන තත්ත්වයට ඒ දරුවන්ටගේ ආහාර වේල පෝෂණයෙන් ඉහළ ආහාර වේලක් කරගන්න. ඒතර ගර්භණී මවට අපි ඒ සැලකිල්ල කරාම ඔවුන්ට නිරෝගිමත් දරුවෙකු බිහි කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ දරුවා අවුරුදු 2-3 වෙනකොට පෙරපාසල කරා ගමන් කරද්දී ඒ යන ගුරුවරුන්ව අපි පුහුණුවක් ලබා දීලා ගුරු අභිමන් කියලා ඔවුන් වෙනුවෙන් නිසි පුහුණුවක් ලබා දීලා ඒ ගුරුවරුන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ගුරුවරියක් හැටියට සේවය කරද්දී කොයිතරම් වැදගත් කාර්යයක් මේ පෙරපාසල් වෙනුවෙන් ඉෂ්ට කරන්න ලැබෙනවාද කියලා. ඒ වගේම ඔවුන්ට මුදලක් ලබා දීමට අපි කටයුතු කරා. ඒක ඉතාම පොඩි මුදලක් තමයි. නමුත් ඔබතුමා දන්නවා සියලු දෙනා මේ සභාවේ දන්නවා විශාල පෙරපාසල් සංඛ්‍යාවක් තියෙනවා. ඒ සියලු දෙනාටම අපි සෑම පෙරපාසල් ගුරුවරියෙකුටම අපි රුපියල් 2500ක් ගෙවීමට මේ වෙනකොටත් තීරණය කරලා ලබා දීමට සූදානම්. නමුත් මම විශ්වාස කරනවා රුපියල් 2500 කියන්නේ කියන්න තරම්වත් හිතට එකඟව කතා කරන්න බැරි ගණනක් කියලා රුපියල් 2500ක් අරගෙන ගුරුවරියක් කොහොමද කටයුතු කරන්න කියලා ඔවුන්ගේ පන්ති වලින් සල්ලි. නමුත් ඒක අඩුම තරමින් ඊට වැඩි ප්‍රමාණයක මුදලකට මේක ඉහළට ගියොත් හොඳයි කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. රටේ ශුද්ධ මූල ණය පිළිබඳ කාන්තාව මිරිකලා විනාශ වෙලා දිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? මේ වෙන් ලැබිච්ච මේ ශුද්ධ මූල ණය එක එක්කෙනා ලබා දීම් අනුව උන් අරගෙන අවසානයේ තමන්ගේ පවුලේ තමන්ගේ ස්වාමියාටවත් නොකිය මේ දේවල් කරන්න ගිහිල්ලා අන්තිම අඩියට එල්ලිලා ඉන්න කාන්තාවිනෝ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා බලාගෙන එවැනි අයට කිසියම් සහනයක් ලබා දීමට මේ ණය බරින් බේරිලා තමන්ගේ ස්වයන් රැකියාවක් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම තෝරාගත් කාන්තාවන්, ඒ කියන්නේ අඩු ආදායම්ලාභී මෙවැනි ශුද්ධ මූල ණය ගත්ත අය ඉන්නවා. හැමෝම අරගත්තේ නැහැ. ඒ ගත්ත අය තමයි තමගේ ගෙදරට ණයකාරව එනවා. තමන්ට ජීවත් වෙන්න බෑ. තමන්ට ඉතාම අවිනීත විදිහට සලකන අය ඉන්නවා. ඒ සියලු ගැරහුම් මැද තමන්ගේ ජීවිතය ගෙනිය ගන්න අපහසු කාන්තාවට නැගිටින්න අත දෙන්න අත දීමක් හැටියට තමයි මේ කටයුත්ත අපි සූදානම් කරගෙන ඉන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, දරුවන්ගේ පෝෂණය විතරක් නෙවෙයි දරුවන්ගේ සෞඛ්‍ය පැත්තද මේ අවස්ථාවේදී මම කතා කළ යුතුමයි කියලා මම විශ්වාස කරනවා. දරුවන්ට මන්ද පෝෂණයේ තත්ත්වයකට ඒම වළක්වා ගන්න පුළුවන් දරුවන්ට අවශ්‍ය විටමින් වර්ග තියෙනවා. දරුවන්ට අවශ්‍ය බෙහෙත් තියෙනවා. ඒ සියල්ල නොපුවාම ලබා දෙන්න ඕනේ. දැන් අපි සරම්ප සඳහා එන්නත ලබා දීම පිළිබඳ දිගින් දිගටම කතා කරා. සෑම මවකටම අපි අවධාරණය කරා දරුවාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට නම් සරම්ප එන්නත ඒ අවශ්‍ය වෙලාවට ලබා දිය යුතුයි කියලා. මුලින් මිත්‍යා මත තුල රැඳී උන් අම්මලා ඒක ගහන්න බය වුණා. අද බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ඒක ගහන්න. හැබැයි ඒ අවස්ථාවේදී සමහර කාන්තාව තාමත් අහනවා මේවා ඇත්තටම ඔරිජිනල් ඒවද නැත්නම් මොන හරි වෙන ප්‍රශ්නයක් තියෙන බෙහෙත්ද කියලා. මේක දැන් ටෙස්ට් කරලා මේක බලලා තියෙන නිසා බය වෙන්න එපා. දරුවාගේ ජීවිතේ බේරා ගැනීමේ පරම වගකීම ඇති දෙමව්පියන් හැටියට. ඒ වගේම මම දැනට තියෙන නීතිය අවුරුදු දෙකේ ළමෙක්ව දාලා අම්මා කෙනෙකුට රට යන්න පුළුවන් කියලා. ඒ නීතිය ඉතාම භයානක නීතියක්. අවුරුදු දෙකේ දරුවෙක්ව දාලා අම්මා කෙනෙක් රට ගියාම මේ දරුවාගේ ජීවිතේ සහ මුලින්ම විනාශ වෙනවා. රටේ ආර්ථිකය කඩාවැටිලා රටට ඒ ප්‍රශ්නෙට වඩා දරුවෙකුට අම්මා කෙනෙකුගේ සෙනෙහස උණුසුම කෑම බීම කිසිවක් නැති වෙන කාලයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒක අවුරුදු 5 දක්වා දීර්ඝ කර ගැනීමට ඉදිරි කාලයේදී අපි කටයුතු කරනවා. මේ වෙනකොටත් ඒ ඉල්ලීම් කරලා තියෙනවා. අවුරුදු 5 වෙනතුරු දරුවාව තම මව විසින් රැකගත යුතු බව අනිවාර්ය කරනවා. ඒ වගේම මේ රටේ මන්ද පෝෂණය කියන එක අඳුනා ගන්න බෑ. දැකපු ගමන්
මේ කාලය අවසන්
ඔවුන්ගේ උසේ ප්‍රමාණයට ඔවුන්ගේ බර අඩුවීමක් තියෙනවා නම් ඔවුන්ගේ පෙනීමේ දුර්වලතා ඇත්නම් ඔවුන් මන්ද පෝෂණය කියන ඒ භයානක තත්ත්වෙන් පෙළෙනවා කියලා දැනගන්න පුළුවන්. ඔවුන්ට ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනමින් පෝෂදායි ආහාර වේලක් දෙමින් ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කරගත්තේ නැත්නම් ඔවුන්ට මානසික වශයෙන් සහ මොළේ වර්ධනය සහ ශරීරයේ වර්ධනය අන්තිම අවාසනාවන්ත තත්යකට පත්වීමට ඉඩ ඇති තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි. ගරු ගෙවෙන්දු කොමාතුංග මන්ත්‍රීතුමා.
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අපිට පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව පවතින සතියක පවා දිනකට වඩා අදාස් දෙකීමට කාලය නොලැබෙන නිසා පහුගිය දිනවල මේ සභාවේ සිදු වූ වැදගත් සිදුවීම් ගැනද රටේ සිදු වූ වැදගත් සිදුවීම් අල්ලාද අපේ අදහස් ප්‍රකාශ කිරීමට මේ අවස්ථාව යොදා ගැනීමට අදහස් කරනවා. දැන් ඊයේ සහ පෙරේදා මේ සභාවේ කාලය වෙන් වුණේ අධිකරණ ඇමතුමා ගෙන ආ වැදගත් අනපනත් ගණනාවක් සම්බන්ධයෙන්. එතුමා විජේදාස රජපක්ෂ මැතිතුමා මේ අනපනත් සම්පාදනය කරමින් නීතිමය රාමුවකින් තොර වූ ශ්‍රේෂ්ඨ නීතිමය රාමුවක් ඇතුළට ගෙන ඒමට දරන ප්‍රයත්නය, ඒ වගේම පවතින නීති ආවත්කාලනය කිරීමට දරන ප්‍රයත්නය අපගේ පැසිසුමට ලක්විය යුතුයි. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා කාර්යාලය පිළිබඳ පනත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ඒ නීතිමය රාමුවක් සැකසීමට දැරූ ප්‍රයත්නය මේ සන්දර්භය තුළ පසුගියදා කෙටුම්පත නීති ශේෂ්ඨයට කෙරුණු නව හඳුන්වා දීම හැටියට අපිට අගය කළ හැකි. දැන් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිළිබඳ විවාදයේදී දක්වපු අදහස් හා ඡන්දය දුන්න ආකාරය මේ රටේ සමගියට එරෙහිව කටයුතු කරන්නේ කවුද යන්න පිළිබඳව බැරෑරුම්ම සිතා බැලීමට බැරෑරුම් කතිකාවකට අපව යොමු කරන නොවේද? මේ පනතට විරුද්ධව ඡන්දය දුන්නේ කවුද? ගරු පොන්නම්බල මැතිතුමාගේ පක්ෂයේ මන්ත්‍රීවරු සහ TNA සංවිධානයේ මන්ත්‍රීවරු. හැබැයි මේ රටේ සියලු දේශපාලන පක්ෂ පාහේ පොදුවේ දකුණේ පක්ෂ පවා මේ රටේ සමගියට සාමයට එරෙහිවීම සම්බන්ධයෙන් සිංහල ජනතාවට දොස් නගනවා අපිට දකින්නට පුළුවන්. දැන් මේ පනත් කෙටුම් පතේ ඇති ඒ කාර්යාලයේ සමාජිකයන් පත්කිරීම පනත් කෙටුම් පතේ තියෙන්නේ ඇමතිතුමා විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිතුමා විසින් පත් කරන ලෙස. අදාළ අධීක්ෂණ කාරක සභාවේදී අප විසින් යෝජනා කරා මේ ඇමතිතුමාගේ ඒ නිර්දේශ කෙරෙන නම් විධායක සභාවේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්කොට ජනාධිපතිතුමා විසින් පත් කරන ලෙස සංශෝධනය කරන ලෙස. අපි එවැනි යෝජනාවක් කරෙත් එවිට මේ කාර්යාලයේ කියන්නේ ජාතික සමගිය හා ප්‍රතිසංවාදනය සඳහා වෙන කාර්යාලයේට ඇති පිළිගැනීම නැත්තම් මේ සියලු දේශපාලන පක්ෂ එකමුතුව කෙරෙන පත්කිරීම බවට මේ පත්කිරීම තුළ එය වඩාත් පිළිගැනීමකට ලක් කෙරෙන වැදගත් ආයතනයක් බවට පත්කිරීමේ අදහසයි. දැන් මේ කෙටුම්පතටත් විරුද්ධව ඡන්දය දුන් ඒ දෙමළ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔවුන් මේ පනතේ නැත්තම් මේ කාර්යාලවල මේ ක්‍රියාවලියේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යෑමක් ගැනද නැත්නම් මේ ක්‍රියාවලියේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් අර ප්‍රභාකරන් ගිලී සිටි වෙනම රාජ්‍යයක් කරා යන ගමනේ ඒ සිහිනයමද ඔවුන් තවදුරටත් පසුවන්නේ? දැන් මේ සන්දර්භය තුළ පසුගියදා ජනාධිපතිතුමා උතුරේ කළ සංචාරයේදී ඉතාම වැදගත් සිද්ධියක් අපේ රටේ අනාගතයට අතිශයින්ම ධනාත්මක ලෙස හේතු විය හැකියේ යයි අපි අපේක්ෂා කරන සිද්ධියක් දැක ගන්නට ලැබීම සතුටක්. ඒ යාපනයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වූ අරුන් සිද්ධාර්ථන් මැතිතුමා වෙනම සාකච්ඡාවක් සඳහා කළ ඉල්ලීමට ජනාධිපතිතුමා ඉඩ ලබා දීමත්, ඒ වගේම එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ දේශපාලන බලයේ උසුලන ඇත්තන් විසින් කොන්කන්නු ලැබ පහසුකම් සැපයීමෙන් තොරව ජීවිත ගත කිරීමට සිදුව ඇති ඒ උතුරේ ජනකොටස් වෙනුවෙන් මැදිහත් වීමට අවස්ථාව අරුණ සිද්ධාර්ථ මැතිතුමා ප්‍රමුඛ ඒ සිවිල් සංවිධානවලට ලබා දීමට ලබා දුන් ප්‍රතිඥාවත් අපි සිතනවා. ඒ ප්‍රතිඥාව දුන්න ආකාරයටම ක්‍රියාත්මක කරනවා නම් අපේ රටේ ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් බවට පත්වීමේ හැකියාව තියෙන බව. මේ සම්බන්ධයෙන් අපි ඔව් අපි එතුමාගේ දේශපාලන විවේචනය කරනවා. හැබැයි ඒ සිද්ධාර්ථ මැතිතුමාට ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් උත් ඒ කරපු මැදිහත් වීම ඒ උතුරේ පීඩිත ජනයා වෙනුවෙන් මැදිහත් වීමට සිද්ධාර්ථ මැතිතුමාට අවස්ථාව ලබා දීමට ජනාධිපතිතුමාගත් කාරණේ සම්බන්ධයෙන් උත් අපි එතුමාට සුබපත් ප්‍රශංසා කරමින් අපේ සිද්ධාර්ථන් මෙතුමාට සුබ පැතීමට කැමැති තමාගේ ජනයා වෙනුවෙන් වඩාත් හරවත් මෙදිහත් වීමක් කිරීමට මේ උදා වී ඇති අවස්ථාව සම්බන්ධයෙන්. දැන් ඒ වගේම අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උතුරු පළාතේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා පළාත් සභාව උපයෝගී කරගෙන නැත්නම් පළාත් සභාව සඳහා 13 වෙනි සංශෝධනය කර ඇති බලය බෙදා හැරීම උපයෝගී කරගෙන කළ හැකි දේ ප්‍රථමයෙන් කරන ලෙස මෙය තමන්ගේ ජනතාවගේ සුබසිද්ධියට යොදා නොගන්නා තමන්ට ලැබී ඇති බලතලවත් තමන්ගේ ජනතාවගේ සුබසිද්ධිය වෙනින් යොදා නොගන්නා උතුරේ දේශපාලඥයන්ට කළ අභියෝගයක් විය හැකි නමුත් 13 වෙනි සංශෝධනයේ බලාත්ම කිරීමට ගරු ජනාධිපතිතුමාට ජනවරමක් තිබේද 69 ලක්ෂයක් ජනතාවගේ ජනවරම නම් ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීමට දුන් ජනවරමක් මේ ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිත්වයෙන්ම ව්‍යාපාරයේදී මේ ජනාධිපති නීතිඥ මනෝහර සිල්ලා මහතා ප්‍රකාශ කරන්නේ 13 16 විෂමරණ ව්‍යවස්ථාවක් වෙත ඒ නිසා අපගේ නම් අදහස මෙවැනි මෙදියත් වීමක් සඳහා පළාත් සභා බලාත්ම කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාට ජනවරමක් නොමැති බවයි ඒ වගේම අඩුම තරමින් පළාත් සභා දැන් ක්‍රියාත්මක කිරීම ඇරඹීමෙන් පස්සේ මේ දක්වා ඔවුන් තමන්ට ලැබී ඇති බලය ලැබී ඇති බලතල යුක්තිසහගත ලෙස යොදාගෙන තිබෙනවා දැන් මේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂක දීප්ති ළමාහේවා මහතා එතුමා පසුගියදා ප්‍රකාශ කර තිබුණා පළාත් සභා එක්ක ජාතික සංහිඳියා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපහසු බව පළාත් සභා ජාතික සංහිඳියාව සඳහා කරන වැඩ කටයුතු වලට බාධාකාරී ලෙස මැදිහත් වෙන බව දැන් අපි දන්නවා දීප්ති ළමාහේවා කියන්නේ අප වගේ ජාතික මතවාද දරුවෙක් නෙවෙයි ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යක සිටි අවදියේ පටන්ම බලයේ බෙදාහැරීම වෙනුවෙන් පෙනී සිටි චරිතයක්. ඒතට ඔවුන්ගේ අධ්‍යක්ීම හරහා ප්‍රකාශයට පත් කරමින් සිටිනවා පළාත් සභා ජාතික සමගියට බාධාකාරී ලෙස හැසිරෙන බව. ඒ වගේමයි බලන්න දැන් පසුගියදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල මුළු රටේම දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු තියෙනවා. හැබැයි යාපනේ දිස්ත්‍රික්කයේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු නැහැ. සිංහල මාධ්‍යම් පහේ පන්තියේවත් ශිෂ්‍යත්වයේ සමත් වෙන්නවත් පාසලක් පවත්වාගෙන යන්නේ නැහැ. උතුරු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව මේ දිස්ත්‍රික්කවල මේ මඩකලපුවේ දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී දෙවලගල දේවලංකරණා හඳුරු යුදසමයේ වැසී ගිය නැගෙනහිර සිංහල පාසල් 13න් එකක්වත් විවෘත කිරීමට තවම නොහැකි වෙලා මේකද දෙන ආදර්ශය අපි උතුරේ මේ මහජන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරනවා අපි ත්‍රස්තවාදයේ පවතිද්දිවක්ක සිය ගණනින් දුම්රියවල බස්සල මහ බැංකුවේ ජනයා මරා දමද්දිවක්කත් රාජකීය විද්‍යාලයේ දෙමළ මාධ්‍ය සිසුන් ඉගෙන ගැනීම නතර කළේ නැහැ ඔබට වසර 15කට පස්සේවත් ත්‍රස්තවාදයේ අවසන් වී වසර 15කට පස්සේවත් උතුරේ හා නැගෙනහිර සිංහල ජනයාට සුවදත්තේ දෑත් විවෘත කරන්න බැරි නම් ඔබ කතා කරන ජාතික සමගිය කුමක්ද දැන් අද අපි කතා කරන්නේ මේ වැට්බදු පනත ආදී හරහා මේ රජය මේ රටේ ජනතාව ගෙන යමින් තිබෙන ඒ දුෂ්කරතාවෙන් දුෂ්කරතාවයට පත් කරමින් තිබීම පිළිබඳ විවාදයක නිසා විදුලි බිල පසුගියදා අද කාංචන ඇමතිතුමා කිව්වා විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සලකලා බලනවා කියලා විදුලි බිල වැඩි කරේ මහවැසි වසිද්දි ජලාශ පිරි ඉතිරිලා යද්දි වාන්දුරට විවුර්ත කළ ජලය අපතියවමින් තියෙද්දි පෙනි පෙනි විදුලි බිල අඩුවෙක් රුපියල් 3.50කට විදුලි ඒකකයක් නිපදවීමේ හැකියාව තියෙන බව පෙනිපිනි විදුලි බල වැඩි කළා ලක්ෂ ගණනක් ජනයාට පවුල් වලට ගෙවල් වලට විදුලිය අහිමි කළා දැන් කතා කරනවා විදුලි බල අඩු කිරීම ගැන මේ කවුරු වෙනින්ද විදුලි බල වැඩි කරලා අපේ අපනෑනයන්ගේ තියෙන තරඟකාරීත්වය නැති කරලා අපේ සුළු හා මධ්‍යම ඒ නිෂ්පාදකයන් සියලු අසුරුතා දරාගෙන අපට ඩොලර් හොයා දෙන්න උත්සාහ කරන ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර වෙළඳපොළ තුළ දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල බවට අපේ විදුලි බිල පත් කළා. මේ ඔවුන් නන්නත්තාරුණෙන් පස්සේ විදුලි බිල අඩු කරන්න කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඡන්ද වෙනුවෙන්ද? අපි දන්නේ නැත්නම් එතුමගේ අර විදුලි බිල් විදුලි ඒ මණ්ඩලයේම
මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
සම්පූර්ණයෙන්ම අහෝසි කර ගැනීම වෙනුවෙන් ජනයාට තවත් කරට්ටල ඇද්දි කියන එක. වැඩබදු. දැන් අදත් පුදුමයි. බුදුමල්ලන්ගේම ආණ්ඩු පක්ෂේ වාඩිලා ඉන්න මහින්දානන්ද මන්ත්‍රීතුමා අදත් කතා කරා අර බදු නොගෙවා ඉන්න අයගෙන් බදු අය කරගෙන මේ කාන්නේ කළ හැකි. එතුමා මේ වැඩබද්ද පණවන්න ඉස්සෙල්ලත් එතුමා ඒ කතාවම කිව්වා. එතුමා කිව්වා එතුමා ජනාධිපතිමාගෙන් ඉල්ලා සිටියේ කියලා Tamanට බාර දෙන්න කියලා. බදු වංචා කළා තියෙන ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඒ බදු අය කරගෙන සුරා බදු නොගෙවා තියෙන අයගෙන් ඒ සුරා බදු අය කරගෙන පහසුවෙන්ම මේ ඉලක්ක ලබා ගත හැකි කියලා. අපි හිතුවා ඉතින් එතුමාට ඒ වගේම නොදුන්නේ එතුමා විරුද්ධව ඡන්දෙ දෙයි කියලා. එහෙමත් නැහැ. මේකට පක්ෂව ඡන්දෙ දීලා දැන් අද ආපහු ඒ කතාව කියනවා. රාජ්‍ය මුදල් ඇමතුමා ඉන්නවා. ඉතින් මුදල් ඇමතුමනි රාජ්‍ය මුදල් ඇමතුමනි සුරාබදු නෙගවති නායකෙන් අය කරගෙන බදු ගෙවිය යුතු පැවිදිච්ච බදු ගෙවිය යුතු ආදායම් බදු ගෙවිය යුතු ප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් ඒ බදු අය කරගෙන මේ පොතට පෙට්බද්ද පණුවෙන එක වළක්වන්න පුළුවන් නම් සූර්ය බලශක්තියට වැඩබදු පණවන එක පුනර්ජීවන බලශක්තියට
අවසන් කරන්න
අවසන් කරන වැඩබදු පණවන එක වළක්වන්න පුළුවන් නම් අපේ දැන් අනාගත ලෝකෙ ඉදි කරන්න ජනාධිපතිමාව සැලසුම් කරන්නේ පරිගණක තාක්ෂණය සහ මුදුකාංග හරහා එයත් වැඩබද්දට ඇතුල් කරන එක වළක්වන්න පුළුවන් නම් මේ ඔබතුමන්ලගේ පක්ෂයෙන් ඔබතුමන්ලගේ පැත්තෙන් කියන කරුණු අතර මේ විසංවාදය අපිත් එතන ඔව් පැහැදිලිව පෙන්වන්න දෙයලා තිනවා මම අවසන් කරනවා සුරාබදු අය කරගෙන නැකත් කෝටි ගාණක් තිනවා ගිවි යුතු ආදායම් බදු නොගෙවපු කෝටි ගාණක් තිනවා විදේශ රටවල අධිකරණ ඇමතුමයි කිය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයකුත් කරා පාර්ලිමේන්තුවේ විදේශ රටවල අපේ රටට ගෙන ආ යුතු විදේශ විනිමය ඩොලර් බිලියන ගාණක් පාක් කරගෙන ඉන්නවා කරුණාකර මේ රටේ ජනී ජනයා සහමුලින්ම නැති කර දමන්නේ නැතුව සහමුලින්ම උන්ගේ ජීවිතයේ බිඳ යලන්නේ නැතුව අය කරගත යුතු මේ වංචනිකයන්ගෙන් ඒ මුදල් අය කරගෙන මේ අසාධාරණ වැඩබදු අය කිරීම ගැන නැවත සලකා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ස්තුතියි. ස්තුතියි. ඕඩර් ප්ලීස්. මේ ඊළඟට අපේ උදේ කුමාර මන්ත්‍රීතුමයි කුමාරසිරි මන්ත්‍රීතුමයි දෙන්නම ඉන්නවා කතා කරන්න. මට යන්න තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාව දෙනවා ගරු වසන්තයාප බණ්ඩාර මන්ත්‍රීතුමාට කතා කරන්න. මොකද ඊට පස්සේ තුමා උල්ලාසෙන්ට එන්න පුළුවන්.
ගරු සභාපතිතුමනි අද දවසේදී අපි දන්නවා මෙරට ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට ඇදිවැටලා තියෙන වෙලාවේ අපේ ගම්වල ඉන්න මිනිස්සු බරපතල විදිහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. අපේ දරුවෝ මන්දපෝෂණය නිසාම මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහිලා තිබෙනවා. ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මන්දපෝෂණය ලක්වෙච්චි දරුවෙක්ගේ ඉතුරු සෞඛ්‍ය කටයුතු පිළිබඳව මොන තරම් අමිහිරි අත්දැකීමකට ඔහුට ලක් වෙනවද කියලා. අද මේ සාකච්ඡා කරන මාතෘකාව මේ ආර්ථික අර්බුදයත් එක්ක මන්දපෝෂණය ලක් වෙලා තිබෙන රටක පාලකයෝ ලබා දෙන ආදර්ශය පිළිබඳව අපට ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ජුගුප්සාදානක අත්දැකීමක්. ඒ මොකද හේතුව මෙවැනි අර්බුදයක් තිබෙන වෙලාවකදී අපි හරියට මෙරට මහජනතාවට නායකත්වය දෙද්දී රජයක් විදිහට නායකත්වය දෙන්න ඕන ආදර්ශ සම්පන්න වෙන විදිහට. අපි දන්නවා පහුගිය කාලයේ අපිට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට ලැබිච්චි ණයාධාර වලින් තමයි බොහොම යන්තමට ගැට ගහගෙන ගියේ මෙරටේ පාලනය ගෙනගෙන අරගෙන ගියේ. නමුත් එබඳු වාතාවරණයක් තුල අපි දන්නවා ඉතා පැහැදිලිව ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් හම්බෙච්චි සල්ලි මෙරටේ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ ගේන්නද පාවිච්චි කරේ. මෙරටේ මිනිසුන්ගේ ආහාර පාන ලබා දෙන්නද පාවිච්චි කරේ. මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් හම්බෙච්චි සල්ලි වලින් ඔබ දන්නවා හීමන් නිමිලොබිලින් කියන ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගේන්න කියලා මෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම කරපු දූෂිත ගනුදෙනුව අද අධිකරණයේ සාකච්ඡාවට ලක් වෙනවා. අපි දන්නවා ආණ්ඩුව මේ පාලකය විදිහට තමන්ගේ ගජමිතුරන්ට වාසි ගෙන දීම සඳහා වෙනුවෙන් ටෙන්ඩර් කරුවන්ට වාසි ගෙන දීම සඳහා තමයි ඔවුන් ටිකටම කටයුතු කරේ. අපි දන්නවා මෙරටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා, මේ අර්බුදයෙන් සරහට කඩා වැටෙනවා කියලා කවුද කැබිනට් එකට කැබිනට් සංදේශ ඉදිරිපත් කළේ? පහුගිය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නෙවෙයිද කියලා අපි අහනවා. ගරු සභාපතිතුමනි, මේ හොරු අල්ලන්න මහමලකරුව අල්ලන්න වැඩිදික දිගට ඇවිදින්න දඟලන්න ඕන නැහැ. මේ මහමලකරුව මේ කැබිනට් එකේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. අදත් ඉන්න මේ මිනිස්සු සම්බන්ධයෙන් ICID එක හරියට පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ කියලා අපි අහන්නේ. රටේ මහජනයා මන්ද පෝසල ලක් වෙලා තියන්නේ මහජනයාගේ කරුමයක් නිසා නෙවෙයි සභාපතිතුමනි. දින 3ක් ඇතුළත මෙරටේ සෞඛ්‍ය අර්බුදයක් වෙලා රට කඩා වැටෙනවා කියලා කවුද කැබිනට් සංදේශ ඉදිරිපත් කරේ කැබිනට් මණ්ඩලයට? දින 3ක් යනකොට රට කඩා වැටෙනවා, සෞඛ්‍ය කඩා වැටලා. ඒ නිසා වහාම මේ 167ක ඖෂධ ප්‍රමාණය ලබා ගැනීමට අර ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ සල්ලි ලබා දෙන්න කියලා කැබිනට් සංදේශ ඉදිරිපත් කරලා නැද්ද? මේ නිසා දවස් 5ක් ඇතුළත අර මුදල් වෙන් කරන්න කටයුතු කළා නේද? ටෙන්ඩර් කරුවට ලබා දෙන්න කටයුතු කළා නේද? නමුත් අපි දන්නවා ඒ ටෙන්ඩරය ලබා දුන්නාට පස්සේ මාස 4ක් යනකම් ඖෂධ ලැබුණේ නැහැ. රට කඩාගෙන වැටුණාද සෞඛ්‍ය අර්බුදයක් එක්ක? එනිසා ගරු සභාපතිතුමනි, කැබිනට් සංදේශ ඉදිරිපත් කරපු අර ලියාපදිංචි අත්හරින්න කියලා කැබිනට් සංදේශය දැම්මේ කවුද? පාර්ලිමේන්තුවේ ඉන්න අමාත්‍යවරයෙක් මේක දැම්මේ. ඒ නිසා හොරු අල්ලන්න මහ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි කියනවා මෙරටේ සෞඛ්‍ය අර්බුදයකින් මේ පීඩා විඳ මිනිස්සු පිළිබඳව දින 3ක විවාදයක් ගෙන දෙමු කද්ද කිව්වේ? අපිට කිව්වා මටත් කාවින්ද ජාවන්තට මන්ත්‍රීවරයටත් ඇඟිල්ල දික් කරලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වා කාලකන්ණි දේශපාලනයක් කරනවා කියලා. කාලකන්ණි දේශපාලනය කියලා කියන්නේ මේ අද කතා කරන ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ මුදල් වලින් ණයටගත් මුදල් වලින් මේ ගජ මිතුරු ඇමතිවරු ඒ වගේම තව සෞඛ්‍ය පාලකයෝ කාබාසිනිය කරන මුදල් ජනයාගේ හෙට දවසේ අනාගතයට සෞඛ්‍ය වෙනුවෙන් කරන මුදල්. ඒ වෙලාවේ මේ අය මොකද කරේ? බාල ඖෂධ නැහැ කිව්වා. ඖෂධ වෙනුවට ඒකට මල්ශාලා පෙන්නුවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි ඉතා පැහැදිලිව කරනවා මේ වංචනික දූෂිත පාලනේ පෙරලා දමන්න ඕනේ. අපි මහජනයාට කියනවා මේ වෙලාවේ මේ ආණ්ඩුව දූෂිත ගනුදෙනු ඉහවහ ගිහිල්ලා කරනවා. එක පැත්තකින් මේ හියුමන් ඉමුනොලොබිලින් කියන ඖෂධය පිළිබඳව කියන කතාවේ අර තියෙන පොඩි පොඩි හාල් මැස්සවල්ලා ඇතුළට දානවා. හැබැයි විත්තිකරුවෝ තාමත් ඉදැල්ලේ ඉන්නවා. ඒ නිසා අපි කියනවා එක දෙයක්, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැබෑ විත්තිකරුවෝ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගන්න කියලා අපි බලකිරීම කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ අද මොකද කරන්න මේ නියෝජ්‍ය මුදල් ලැබෙතුවා ඉන්නවා. විමධ්‍යගත මුදල් මේ විපක්ෂ කිසිම මන්ත්‍රීවරයෙකුට ලබා දෙන්නේ නැහැ. විමධ්‍යගත මුදල් ගරු සභාපතිතුමනි ඉතිහාසයේ ඉඳලා මේ සියලු මන්ත්‍රීවරුන්ට ලැබුණා. අද වංචනික විදිහට මේ අය කරන්නේ විමධ්‍යගත මුදල මේ විපක්ෂේ මන්ත්‍රීවරුන්ගේ පැහැර ගන්නවා. ඉතිහාසයේ ආණ්ඩු තිබ්බනම් ගරු සභාපතිතුමනි, ඉතිහාසයේ ආණ්ඩු තිබ්බනම් විපක්ෂයෙන් මේ වගේ පරිගන්නේ නැහැ. එනිසා අපි කියනවා මේ රටේ පාලකයන්ගේ දූෂිත වැඩින්දා පාලකයන්ට මුහුදට පනින්න ජනයා පෙළ ගැහුණු රටකයි අපි අද ජීවත් වෙන්නේ. ඒ පාඩම් වලින් ඉගෙන ගන්න නැතුව මොකද කරන්නේ? ඒ පාඩම් වලින් ඉගෙන ගන්න නැතුව විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට විමධ්‍යගත මුදලක් ලබා දෙන්නේ නැති අත්තරපත් වෙලා තියෙනවා. අපි දන්නවා රටේ කතාබස් ඇති වෙනවා අනියමින් කොහොමද ඊශ්‍රායලයට යන්න රැකියා ලබා දෙන්නේ කියලා. අද ඊශ්‍රායලයට ගිහිල්ලා ඉන්නවනම් කවුරු හරි 10,000කට දෙනවා කියලා දහසකට පමණ දීලා තියෙනවා. ගාල්ලේ පිටරක් පදිංචිලා ඉන්න මිනිස්සු ඊශ්‍රායලේ ඒ රැකියාවට කීයක් ගියාද කියලා අපි මනුෂ්‍ය නායකයන්ගෙන් අහනවා. ඇයි ගාල්ලට වැඩිපුර දෙන්නේ? ගාල්ලේ ඡන්දදායකයා විතරද මේ රටේ ඡන්දදායකයා? මිරටේ තරුණ මහජනයා, තරුණ ජනයා රැකියා ඉල්ලමින් දහස් ගණනින් අද ලත වෙනවා රැකියාවක් ඉල්ලමින්. නමුත් ඊශ්‍රායල් රැකියා දෙන්න කාටද? අදත් මන්ත්‍රීගේ චිත්තකට කියලා මම කියනවා ගරු සභාපතිතුමනි, ඉහළ ඉඳලා විමධ්‍යගත මුදලත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කපලා දාලා තියෙනවා. මොකද්ද ගරු සභාපතිතුමනි සාධාරණේ? මේක තමයි නව ප්‍රජාතන්ත්‍රවාදය. මේක තමයි රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ නව ප්‍රජාතන්ත්‍රවාදය. විපක්ෂේ ඩෝසර් කරන ඔය ආකාරයට. ඒ නිසා ගජමිත්‍ර විදියට ආණ්ඩුවට කත්තදිනවනම් ආණ්ඩුවත් එක්ක හීලා වෙනවනම් ඔවුන්ට බාර් ලයිසනු දෙනවා කියලා අපිට ආරංචි. අපිට ආරංචි මේ වෙනකොට වෙනවන නම් වලින් මේව ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා.
කාලය සමත්
ඒ නිසා ගරු සභාපතිතුමනි මම මේ නියෝජ්‍ය මුදල් ලැබෙත්තුමත් දින වෙලාව කියනවා මහනුවරටත් කැසිනෝ ගේන්න කටයුතු කරලා තිබෙනවා කියලා මම චෝදනා කරනවා. අපි ළඟ තියෙනවා ඉල්ලුම් කරුවන්ගේ ඇප්ලිකේෂන්. ඒසම් මහනුවරට ගේනවා නම් කැසිනෝ එකක්. අපේ ජීවිතත් මරණයත් එක තමයි කැසිනෝ දාන්නේ මේ දලදා වහන්සේ ඉන්න වැඩ වාසය කරන නුවරකට. ඒ නිසා අපි කියනවා මෙවැනි කැසිනෝ වලින් ගොඩ ගියපු රටක් තියෙනවා නම් කියන්න කියලා අපි කියනවා. ඒසම් මහනුවර එවැනි දයක් කරනවා නම් අපේ ජනයාගේ හිතසුව පිණිස අපි සටනට ජීවිතත් එක්කුණත් මහ බහිනවා කියන එක සදා කරමින් ඔබතුමාට කාල ලබාතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුතිය.
බොහොම ස්තුති. කරු ප්‍රේමනාත් සිදුවත් මන්තුමා.
Suti Sabhapatitumani, first of all, I take this opportunity to wish you for your birthday.
Thank you.
I wonder whether that you are elder to me or younger to me. Anyway, happy birthday to you. I think you have been doing a tremendous job as a chairman to the Open Caucus, where I am secretary to that caucus. So I believe you will keep on doing the good work you have been doing for the last few years. Thank you. Garu Sabhapatitumani, ඒකම මම මේ අවස්ථාවක් කරගන්නවා මේ දෙසතිය
මන්තුමා ස්තුති ඒ සුපැතුමට. මම මේ අවස්ථාවේදී ඕඩර් ප්ලීස් ගරු වසන්ත අප බන්දුලා මන්ත්‍රීතුමා මුල්ලාසනයට.
ගරු සභාපතිතුමනි,
ඔබතුමාට අවස්ථාව.
මේ අවස්ථාවේ මම මූලිකවම මට කාලය විනාඩි 26ක් ගරු ලේකම්තුමා 13 දෙකක් කියලා තමයි මට උපදෙස් ලැබිලා
තියෙන්නේ. ඔබතුමාට කාල ලැබුණ විනාඩි 17ක් කාලයක්.
ඒ කියන්නේ සෑහෙන අඩු වෙනවා. ගරු සභාපතිතුමනි, මම මූලිකව මේ අවස්ථාව කරගන්නවා දෙසතිය පුවත්පත් සංගරාවේ 2024 ජනවාරි සංගරාවේ පිටුව 8-9 පිටුවේ අදාළ වාර්තාව මේ අවස්ථාවේ මේ සභාවේ සභාගත කරන්න දේශපාලන තීරය තුළ නුවන් කුමාර කටුගම්පල මහතා මහජන නියෝජනයේ නාඹර ආගමනය කියලා පහුගිය දිනක අපේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම් විසින් මම විසින් ගෙන ලද පුද්ගලික 50 කෙටුම් පතක් හැටියට ගෙනාපු ලංකාවේ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය අවුරුදු 18-35 අතර තරුණ නියෝජනය සම්බන්ධයෙන් ඒ 50 කෙටුම් පද නීතිය බවට පත්වීමට අදාළ කාරණය සම්බන්ධයෙන් දෙසතිය පුවත් සංගරාවේ පළ කරන ලද වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා මේ අවස්ථාවේ. ගරු සභාපතිතුමනි, දැන් මම ප්‍රශ්නෙකට එනවා. මම ඔබතුමාගේ කතාවත් එක්ක තමයි මේ කතාව ආරම්භ කරන්න හැදුවේ. හැබැයි මම ඔබතුමා උතන ඉද්දී ඔබතුමාට උත්තර දෙන්න බැරි නිසා මම මේ කරන නිර්දේ විචලනින් බෑර වෙලා යම් ආකාරයේ සාධනීය විචලනයක් තුළ මම මේ කතාව කරගෙන යනවා. මොකද ඔබතුමාට ඒක ඔබතුමාට සුදුසු නැති නිසා. නමුත් මම එකක් හිතනවා, ඔබතුමා නීතිඥයෙක් හැටියට ඒකම අපිත් එක්ක පොහට්ටුවෙන් තරං කළා. ඔබතුමා නුවරින් තරං ඡන්ද ගන්නකොට මම කොළඹින් ඡන්ද ගන්නකොට අපි දෙදෙනාම සාමාන්‍ය නියෝජනය කර එකම විදිහේ වෘත්තීමේ ස්වභාවය තුළ තමයි අපිට ඡන්ද ලැබුණේ. හැබැයි ඔබතුමාලා වගේ අය කීප දෙනෙක් හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ මුල් කාලයේ මාත් එක්ක ඔය කියන ස්වරූපෙන් විපක්ෂයේ ආකාරයෙන් මාත් එක්ක අත්වල බැඳගත්තා නම් අපේ ආණ්ඩුව අද මෙතන නැහැ. දැන් අපිට ආණ්ඩුවක් නැහැ ගරු සභාපතිතුමා. අපිට තියෙන්නේ අපේ පොහොට්ටුවේ ආණ්ඩුවක් නැහැ සභාපතිතුමා. අපිට තියෙන්නේ මේ අපේ ලැබිච්ච අවුරුදු 5 ජනවරම තුල මේ රට නිසි පරිදි ක්‍රියාත්මක කරන්න తాවකාලිකව පත්වෙච්ච, හැබැයි විවස්ථානුපිතව පත්වෙච්ච ජනාධිපතිවරයෙක් කැබිනට් මණ්ඩලයකට සහයෝගයක දෙනවද නැද්ද කියලා තමයි අපි ගාව තියෙන අපිට තියෙන තීරණ ගන්න වෙලා තියෙන්නේ. ඒ තීරණයදී ඔබතුමාලා තෝරාගත්ත විපක්ෂය ගිහිල්ලා වාඩි වෙන එක හොඳයි කියලා මම තෝරාගත්තා ආණ්ඩුව ඉඳලා ආණ්ඩුවට සහයෝගය දීලා මේ රට මේ තියෙන තැනින් ගොඩ ගන්න ඕන කියන තීරණය. ඒ නිසා මම හිතනවා ඔබතුමා අපි සියලුම දෙනා බෞද්ධයෝ වගේම ਵਿਚාරශීලී බුද්ධියක් තියෙන අය මනස විශාල අය මම හිතනවා අපි කැසිනෝ විනෝදශාලා විනෝදශීලී රාත්‍රී සමාජශාලා ඔය කියන හැම දෙයක් සම්බන්ධයෙන් පුළුල්ව බැලුවොත් අපිට පුළුවන් මේ රට දියුණු කරගන්න. මම හිතනවා අපි හැමදාම දකින අර බාධක තහංචි දානට වඩා විවෘත මනසකින් බලලා මේ දේවල් යන්න පුළුවන් අයට යන්න පුළුවන් යන්න නැති අය යන්නේ නැහැ. දේ එක්ක විදේශීය අය යනවා නම් විදේශිකය අය යන්නේ නැහැ. විදේශිකය යනවා දේශීය යන්නේ නැහැ. මොනම ආකාරයෙන් අර හැම දෙයකටම විරුද්ධ වෙනවට වඩා අපිට පුළුවන් නම් අවබෝධයෙන් හිතුව තීන්දුව తీර ගන්න. මම හිතනවා ඒක තමයි වඩා පුළුල් මනස විශාල වූ බව. ඒක තමයි බෞද්ධකම. මනසේ විශාලකම කියලා මම විශ්වාස කරනවා. මම එතනින් එහාට ඔබතුමාට උත්තර දෙන්නේ නැහැ. මොකද ඔබතුමාට මට නැවත උත්තර දෙන්න බැරි නිසා. කර සභාපතිතුමනි, ප්‍රෙසිඩන්ට් බයිඩන්, ජෝ බයිඩන් normally he used to say, please don't compare me with Almighty, but compare me with my alternative. මේ කියන්නේ මාව දෙයියොත් එක්කනම් සංසන්දනය කරන්න එපා. හැබැයි මගේ විරුද්ධවාදියත් එක්ක මාව සංසන්දනය කරන්න. ඉතින් මං හිතනවා මේ වෙලාවේ මෙරට පාලනය කරන රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දෙවියන් වහන්සේව සමාන කළා හරියන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මේ පොරේට එනවා කියලා තරම් කර මිනිස්සුන්ව අපිට සංසන්දනය කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ, එක පැත්තකින් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා, අනිත් පැත්තෙන් ඉන්නවා අනුර කුමාර දිසානායක මහත්තයා, තව පැත්තකින් ඉන්නවා අපේ අපිත් එක්ක හිටපු අපේ සහෝදර ඩලස් මහත්තයා. පුටුවල් නම් කට්ටිය නෑ, මම මතක් කරන තව කවුද ඉන්නේ කියලා. හැබැයි මේ ඔක්කොම අපි සංසන්දනය කරගෙන ඉන්නවා. අය අනිත් පැත්තෙන් අර විවසායකත්ව ගැන කතා කරන දිලිත් ජයවීර මහත්තයා. ඊට පස්සේ එහෙම මෙහෙන් කතාවක් යනවා පොහොට්ටුවෙන් ධම්මික ව්‍යාපාරික මහත්මයාත් දානවා කියලා. ඉතින් ඔහොම අයත් එක බලනකොට කර සභාපතිතුමා මට හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඔය අපිට සංසන්දනය කරන්න වෙනවා. හැබැයි එහෙම සංසන්දනය කරද්දී පූර්වයේ අපේ මොන පසුමිතුරුකම් තිබ්බත් අපිට සිද්ධ වෙනවා මේ පවතින තත්වයෙන් මෙරට ගොඩ ගන්න උදව් කරපු මේ රට නිවැරදි මාවතට ගේන නායකයෙක් එක්ක අපි ඊට ගන්න. ඒ නිසා අපි මේ වෙලාවේ පොහොට්ටුවෙන් තරම් කළා වාමාංශික සඳරගෙන ආවත් අපේ දේශපාලනේ අපි හැම වෙලෙම කියන්නේ අපේ දේශපාලනේ අමතක කරලා අපි ඊළඟ පාර පාර්ලිමේන්තු රෝද නැද්ද කියන කාරණේ අමතක කරලා අපේ පක්ෂෙ මොකද්ද ගන්න තියෙන්නේ කියලා අපි අමතක කරලා මේ වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ කැබිනට් එකට අපි උදව් කරනවා. ඇයි අපි ඒ කැබිනට් උදව් කරන්නේ? අපි කවුරුත් දන්නවා එදා පහුගිය අවුරුදු එකමාරකට ඉස්සලා තිබ්බ තත්ත්වය. එදා තමුන්නාන්සලා තීරණය කරා 10 දෙනෙක් විපක්ෂයට යන්න. එතනින් තවත් කණ්ඩායමක් විපක්ෂයට ගිහිල්ලා අද වෙනකොට සජපේ සමාජිකත්වය අරන් ඉන්නවා. ඉතින් මම දන්නේ ඔබතුමා එහෙම අරන් තිනවද කියලා. මම දැක්කේ නෑ ඔබතුමා නම් එහෙම අරන් ඉන්නෝ. හැබැයි අපිත් එක්ක හිටපු අය සමහර සමාජිකත්වය ගත්ත අය 14 ආණ්ඩුක්‍රම අවස්ථා සඳහා ඡන්දය දුන්නා, 18ට දුන්නා, 19ට දුන්නා, 20ට දුන්නා, 20කට දුන්නා. දේශපාලන වශයෙන් පිළිණු වෙච්ච හැම ආණ්ඩුකම මැතිගම් ගත්ත දේශපාලන වශයෙන් දීර්ඝ කාලයක් මේ රටේ වැඩ කරපු අමාත්‍යංශ දරපු අය එහෙම තීන්දුව ගත්තා. ඒකේ එයට අයිතිවාසිකම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තීන්දුව తీරනත් එක්ක යම් කාගේ හරි බලයක් වැඩි වුණාද? එහෙම නැත්නම් මේ රටේ පාලනයට මේ රටේ ජනතාවට යම් ආකාරයක සහනයක් ඒ තීන්දුව తీරනත් එක්ක ලැබුණාද කියලා අපිට විග්‍රහ කරගන්න වෙනවා. කර සභාපතිතුමනි, මං හිතන්නේ ජෝ බයිඩන් මහත්මයා කියන කාරණේ ගත්තාම රටේ ජනතාවට දෙපාරක් තුන්පාරක් නෙමෙයි සිය පාරක් තේරුම් අරන් හරි කටයුතු කරනකොට අපිට සිද්ධ වෙනවා සමහර තීන්දුව తీරන ගණිතී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊළඟ පාර ජනාධිපතිවරණය ඉල්ලනවද නැද්ද කියන කාර්යය බලන්නේ නැතුව දැන් විපක්ෂයේ සමහරලාට කියනවා මේ ඉදිරි වසර තුල දේශපාලන වශයෙන් මැතිවරණය සඳහා සූදානම් වෙනවා කියලා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් කියනවා ජනතාවගේ සහන සම්පූර්ණයෙන් කප්පාදු කරලා ජනතාවට විශාල බලපටවල තියනවා කියලා. මං අහන්නේ ඇයි එකම කාර්යයක් සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කාරණා මතු කරන්නේ? දැන් කවුරු හරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් එහෙනම් ජනතාවට සහන දෙන්න එපා. එහෙනම් ජනතාව කැමති ජනතාව දන්න සහන ලබා දෙන්න එපා. එහෙනම් අපි කිසිම වෙලාවක tax identification number එකක් අපි introduce කරන්නේ නැහැ නේ. අපි එහෙමනම් කොයිලයක්වත් pay tax එක මෙච්චර ප්‍රමාණයක් වැඩි කරන්න කියලා අපි කියන්නේ නැහැ නේ. අපි මේ විදිහට බදු දල වැඩි කරන්න ඕනේ කියලා අපි කතා කරන්නේ නැහැ. එයි මේ අපි සිද්ධ කරන්නේ. මං හිතන්නේ දේශපාලනික අප්‍රසිද්ධ තීන්දුව తీරන ගන්නේ මොකවත් නිසා නෙමෙයි ගරු සභාපතිතුමා මේ රටේ ආර්ථික ස්ථාවර පත්වන් යන. ඒතකොට මම විශ්වාස කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැරියට මට ඉතාමත් ලේසි සමහර විට ඔබතුමාලා යම් සැකයක් තියෙනවාදී ඔබතුමාලාගේ දිස්ත්‍රික්කයේ තුල මේ ජනතාව මේක කොරු විදිහට ගණනේ දැන් මම දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා ඒ අය වඩා ගෝචර වෙනවා මං හිතන පතන ආකාරය කියලා මම විශ්වාස කරනවා මොකද ඒ අය සලකන්නේ අපි කොතරම් දුෂ්කර අවධියක තුල ඒකට නායකත්ව දීලා දුෂ්කර තීන්දුව වලට අපි ශක්තිමත් වෙනවාද කියන කාරණේ අද බොහොමයක් දෙනෙක් මං හම්බෙන අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මට කියන්නේ ඔබතුමා අමාරු වුණත් දුෂ්කර වුණත් ඔබතුමා මේ වෙලාවේ ගන්න තීන්දුව හරිය මොකද හේතුව මේ දුෂ්කර ගමනට අපි අත්වලක් දෙන්න ඕනේ ගරු සභාපතිතුමනි අපි මේ වෙලාව අපි කවුරුත් කතා කරනවා විවසායක රාජ්‍යයක් ගැන 1977 තත්ත්ව සම්බන්ධයෙන් අද කිබුල් කඳුළු හෙලනවා අද කියනවා සිනමා බණ්ඩාරනායක මැතිනියගේ ඒ ක්‍රමවේදී අපිට තව අවුරුදු 5ක් 6ක් ගෙනියන්න තිබුණා නම් රට මේ තත්ත්වෙට ඇඩිය ඉරට ගේන්න පුළුවන් කියලා අපි කවුරුත් කතා කරනවා හැබැයි අවාසනාවට ගරු සභාපතිතුමා අපේ බඩගෝස්තරවාදී චින්තනයට අපිට බැරි වුණා ඒක ආකල්ප තවත් අවුරුදු ගණනාවක් ගෙනියන්න එතනින් පස්සේ දිගින් දිගටම අපි බලාපොරොත්තුනේ අපේ බඩ රැක ගන්න අපි බලාපොරොත්තුනේ වැඩි කවුරුත් සාහන දෙන්න කියලා අපි බලාපොරොත්තුනේ කවුද අපිට ගෙදරට අපේ සාක්කුවේ මත් දෙන්න කියන කාරණේ මත දේශපාලනේ එදා ඉඳලා අද වෙනකම් ක්‍රියාත්මක වුණේ වැඩිපුර සාහන දීලා ජනතාවගේ ඡන්ද අරගෙන මොනවාරි తాවකාලික ප්‍රතිකර්ම දීලා තමන්ගේ බලය රැක ගන්න ව්‍යාපාරයක් ගෙනියන්න ඒ ක්‍රමවේදයට ඔබතුමාත් මමත් පළවන වාර පාර්ලිමේන්තුවට ආපු වෘත්තිකේ හැටියට අපි සීලුම දෙනා ඒ ක්‍රමවේදයට අද බිලි වෙලා තියෙන්නේ අද අපේ අනාගතය ගත්තොත් පුද්ගලිකව ගත්තොත් අපේ දේශපාලන අනාගතය බොහොම අස්ථාවරයි. හැබැයි ගරු සභාපතිතුමා මම බොහොම සතුටු වෙනවා. ඒ අස්ථාවරභාවය මම හිතනවා ඔබටත් මටත් අපි දෙදෙනාම ප්‍රශ්නය නේ අපි වෘත්තිකයෝ. මම හිතනවා මම ඔබටත් ආරාධනා කරනවා අපේ දේශපාලන අස්ථාවරභාවය අහක දාලා මේ ඉන්න අවුරුද්දේ හරි කමන්නේ මේ රටේ නිසි ක්‍රමවේදයේ වෙනුවෙන් නිවැරදි තීන්දුව తీරන ගමන් අපිත් එක්ක තුලා වැඩ කරමු කියලා මම ආරාධනා කරනවා. මොකද හේතුව? මේ අපි ගන්නෙ කවුද සභාපතිතුමා වැට් එක හොඳයි කියලා වොයිස් කට්ටයක් දෙන්නේ? මම දෙනවා. කවුද සභාපතිතුමා මේ රටේ ටින් එක ඇති කරලා මේ රටේ බදු දැල වැඩි කරලා ඒක ශක්තිමත් කරන්න ඕන කියලා වොයිස් කට්ට දෙන්නේ කවුද සභාපතිතුමා? මම දෙනවා. කවුද කියන්නේ පේ ටැක්ස් එක නිවැරදිව අය කරගන්න ඕනේ කියලා? කවුරුත් කැමති නෑ කියනවා. හැබැයි මම කියනවා. මොකද ඒ තු සභාපතිතුමා දීර්ඝ කාලිනව. අපි එහෙම නිවැරදි තීන්දුව දිර ගන්න ඕනේ. දැන් අද මම දැක්ක කිරියල්ල මහත්තයා කියන මේ අවුරුදු 18 ළමයි ලොකු හැරස්මන්ට් එකලු මේ ටින් එක. මොනවද සභාපතිතුමා මේ කියන කතා? මගේ වයසට වැඩිය මේ පාර්ලිමේන්තුවේ හිටපු කිරියල්ල මහත්තයා කියනවා අවුරුදු 18ක් වෙන දරුවන්ට හැරස්මන්ට් එකලු ටින් එක කියලා. tax identification number එකක් කියන්නේ ගරු සභාපතිතුමා මේ ලෝකෙම පිළිගත්ත දෙයක්. අවුරුදු 18ක් කරන අපි දන්නවා විවාහක අයිතිය තියෙනවා. ඔබතුමා දන්නවා අපි ඔබතුමා උඩරටියේ කැරේට උඩරට නීතියේ යට තිබ්බ අවුරුදු 18යි 16 අතරයටත් දෙමෝපියන්ගේ අවශ්‍යතාවය පරිදි විවාහ වෙන්න පුළුවන්. අපි ඒ එක රටක එක නීතියක් යටද අපිට ජනතා විශාල බලයක් තිබ්බා දුන්නා අපිට. හැබැයි අපිට පුළුවන් උනේ උඩරට නීතියයි තේසවලාම නීතිය වෙනස් කරගන්න විතරයි. අපිට මුස්ලිම් නීතිය අද ගන්න හම්බුන්නේ නැහැ. මං එදා ඉඳලා අපේ ආණ්ඩුව අති ප්‍රබල අවස්ථාවේ ගෝඨාභය මහත්තයා ප්‍රබල අවස්ථාවේ එදා ඉඳලා මං හැමදාම කිව්වා එක රටක් එක නීතියක් කියන සංකල්පයට අපිට විශාල ජනවරමක් ලැබුණා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ගැසට් තුනක් ගැහුවේ නැහැ. ඒ ගැසට් තුන ගැහුවා නම් ඒ එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ තියෙනවා. එහෙනම් කරු සභාපතිතුමා ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව අදටත් තියෙනවා. හැබැයි ඒක අපිට ක්‍රියාත්මක කරන්න හම්බුන්නේ නැහැ. ඒකට අපි අඩුපාඩු. ඒ නිසා අපිට බලය නැතුව ගියා. අපි ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් අපිට කරේ නැහැ. මම මේ ඔබට තුමාට කියන්නේ. මේ මම කියන්න උත්සාහ කරේ අවුරුදු 18ක් කියන්නේ හොඳම වයස. අවුරුදු 18ක් වුණාට පස්සේ තමන්ට තීන්දුව తీරන ගන්න පුළුවන්. විවාහ වෙන්න පුළුවන්. සර්වජන ඡන්ද බලය ලැබෙනවා. රැකියාවක් කරන්න පුළුවන්. ඉතින් එහෙම දෙද්දී මේ tax identification number එකක් ලබා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. tax identification number එකක් කියන්නේ මහා ලොකු bill එකක් නෙමෙයි කරු සභාපතිතුමා. ඒක නිර්මාණය කරගත්තට පස්සේ අපේ ප්‍රමුඛ වගකීම වෙන්නේ ටැක්ස් දැලෙන් බදු දැලෙන් ගැලවිලා ඉන්න මේ හොරු රැලක තෝරගන්න එක. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි මේ දෙන්නේ. ඒක අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා පත් වෙන මොන රජය වුණත් මේ ක්‍රියාවලිය තුලින් යන්න තු වෙන තැනකින් යන්න විදියක් නැහැ කරු සභාපතිතුමා. මං අහන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්. මං අහන්නේ අනුර කුමාර දිශාලාගේ මහත්තයාගෙන්. මට කියන්න ওই විදියට සහන දෙන්න පුළුවන් ක්‍රමවේද මොකක්ද? ඔබතුමාලා බම්බොබ සුවාදීන කෙනෙක් මට ලොකු බැඳීමක් නැහැ. ඔබතුමා කියන වගේ මට මේ ආණ්ඩුවෙන් වාහන අතරත් ලැබිලා නැහැ. ඔබතුමා කියන වගේ මේ ආණ්ඩුවෙන් ඔබතුමා කියනවා මම පිළිගන්නේ නැහැ. හැබැයි වාහන දීලා දෙනවා නම් සමහරවිට වාහන මට ලැබිලා නැහැ. හැබැයි ඔබතුමා කියනවා බාර ලැබිලා බාර අපිට ලැබිලා නැහැ. ඒ නිසා මං ඉල්ලීමක් කරන්නේ. පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්න. කියන්න වැට් එක වැඩි කරන්න නැතුව ක්‍රමයක්. කියන්න මේ බදු එකතු කරන්නේ මේ ක්‍රමය මීට වැඩිය සඵලදායි ක්‍රමයක් ලෙස වැඩි කරගන්න ක්‍රමයක් කියන්න. පින් එක නැතුව කරන්න ක්‍රමයක් කියන්න. කියන්න පේයි ටැක්ස් එක නැතුව අරගන්න ක්‍රමයක්. එතුමාට කිව්වොත් කියයි දූෂණය අරකින් ගැහුවා මේකෙන් ගැහුවා දූෂණය කියලා කියයි. ඉතින් 2005 දූෂණය නැති කරනවා කියන්නේ එතුමාලා බලයට ආවේ. ඔය කියන තරමට ලේසියට ওই දූෂණය කියන කාරණේ සම්බන්ධයෙන් ඔප්පු කරලා කරුණු කාරණා ඔප්පු කරන්න බෑ සභාපතිතුමා. ඒව පුළුවන් නම් මේ මම 1994 මං 7 වසරේ. මට අද වසරේ මතකයි. අපි දේශපාලන වාමාංශික පවුලක ඉන්නකොට මට අද වසරේ මතකයි. එක වෙලාවක චන්ති කුමාරතුංග මැතිණියගේ වේදිකාවේ කියනවා ඒ කාලේ 77 ඉඳලා 94 වෙනකන් හොරගම් කරපු අයව ඔය ගාලු මුදුරු පිටරේට ගෙනල්ලා එල්ලනවා කියලා. එදා වුණේ නැහැ, අද වෙන්නේ නැහැ, හෙට වෙන්නේ නැහැ. හැබැයි මේ සියල්ල අවම කළ අපිට ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමවේදයක් හදන කැපි කරන්න ඕනේ. ඒ සඳහා තමයි අවශ්‍ය නායකත්ව දෙනුනේ. හැබැයි බලය උමාරු කරගන්න, බලය ලබා ගන්න, හුදු ප්‍රලාප දෙඩමින් විවේචනය විතරක් කළා මේ වෙලාවේ සුසු වෙලාවක් නෙමෙයි. එහෙම කරොත් අපිට රටක් නැති වෙනවා. මේ රටේ පවතින ඉදිරියේ දේශපාලනය කරන්න පුළුවන් රටක් අපිට නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අපි ඔක්කොටම දේශපාලනය කරන එක අත්හැරලා ගරු සභාපතිතුමා පැසිස්වාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන කල්ලියක විශාල වශයෙන් බලපෑමක් එක්ක මේ රට නැමත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන තලයකට යනවා කියන කාරණේ මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා ගරු
සභාපතිතුමනි
ගරු සභාපතිතුමනි ඒ නිසා අපිට සිද්ධ වෙනවා සමහර තීන්දුව తీරන ගණිද්දී අපේ අවශ්‍යතාවයන් අපි අමතක කරා. අපේ පුද්ගලික අවශ්‍යතාවන් අමතක කළා මේ රට වෙනුවෙන් පෙනී ඉන්න. ඒ නිසා තමයි මම කියන්නේ අද විපක්ෂය පැහැදිලිව Tamanට කවද්ද බලය ලැබෙන්නේ කියන කාර්ය සම්බන්ධයෙන් කටයුතු කරන බවත් තමයි අපිට පේන්න තියෙන්නේ. මම ආරාධනා කරනවා විපක්ෂයට අපි අවශ්‍ය වෙලාවෙදි මැතිවරණයේ තියමු. තමුන්නාංශලා ඔය කියන වැරදි සම්බන්ධයෙන් අපි පලා යන්නේ නැහැ. අපි වැට් බද්ද අඩු කරා. ඒ වෙලාවේ ජනවරම ලැබුණේ වැඩ් බද්ද අපිට අඩු කරනවා කියන කාරණේට. ඔබතුමා මම අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ආවේ ඒ අදාළ මැනිෆෙස්ටෝ එක දාලා ජනතාවට. හැබැයි එහෙම තීන්දුව తీරන ජනතාව බලය දුන්නත් අපිට ඒව අඩු කරන්න අපිට තිබ්බ ආර්ථික වශයෙන් ඒ අවශ්‍ය උපදෙස් අරගන්න. හැබැයි එදා වැඩ් බද්ද අඩු කරනකොට විපක්ෂයේ වචනයක්වත් කිව්වේ නැහැ. වචනය බොහෝ විපක්ෂයේ බොහොම කැමැත්තෙන් විවේචනය නොකර වැඩ් බද්ද අඩු කරා කරන්න ඉඩ දුන්නා. හැබැයි වැඩ් බද්ද අඩු කිරීම තුල යම් ආකාරයේ ප්‍රශ්නයක් ඇති වුණා. කොවිඩ් ආවා. ඒකම කොවිඩ් එක හරහා සංචාරක ව්‍යාපාරේ නැතර වුණා. සංචාරක ව්‍යාපාර නැතිවීම තුල අපිට මුදල් මේ ක්‍රමවේදී අඩු වුණා. එතනින් එහාට කියලා අපි කවුරු පිළිගන්නවා මේ රටේ ව්‍යාපාරිකයෝ මේ රටේ ව්‍යාපාරිකයෝ විදේශ රටවලට යවන බාණ්ඩ වල විදේශ විනිමය ලංකාවට එන්නේ නැහැ. ඒ අය විදේශ රටවල පාක් කරලා තියෙනවා. ඒ අදාළ අනපනුත් අපි වෙනස් කරන්න ඕනේ ගරු සභාපතිතුමා. මේ රටේ මේ ව්‍යවස්ථාදායකයෙක් ඉන්න මන්ත්‍රීවරු හැටියට අපි විවේචනය කරන වඩා ඒ අනපනත් සම්බන්ධයෙන් සොයලා බලලා ඒවා වෙනස් කරන්න ඕනේ. මේ සින සීළු ගැටලුත් එක්ක තමයි මේ කියන තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා සමහර අවස්ථාවල විපක්ෂයේ බලය වෙනුවෙන්ම කටයුතු කරන සමහර විපක්ෂ පක්ෂ කිව්වා විපක්ෂවල සුළු පක්ෂ කිව්වා මේ රටට ෆොරින් රිමිටන්ස් එනවා නම් එන එක ක්‍රමයක් වෙන විදේශ ශ්‍රමිකයන් ලබා දෙන ෆොරින් කරන්සි නවත්තන්න කියලා කිව්වා. බලන්න මොනතරම් ද්‍රෝහීන්ද කියලා. තමන්ගේ රටේ දරුවෝ තමන්ගේ රටේ අහිංසක මිනිස්සු පාරේ මහපාරේ මැරෙන තත්ත්වයක් නිර්මාණය කරන්න පිටරට සල්ලිය වෙනකන වත්තන්න කියලා කිව්වා. ඉතින් එහෙම තත්ත්වයක් තුල තමයි ගරු සභාපතිතුමා අපි මේ කටයුතු කරගෙන යන්නේ. ගරු සභාපතිතුමනි අවසන් ඥාඩි දෙක.
ඔව් නේද? ටයිම් ඉස් ඕවර්.
ගරු සභාපතිතුමනි මම මේ දවස්වල දිගටම එක මොහොතක ඉඳලා අවසන් වන දක්වා මේ දවස්වල මම මේ අර මීයා කියන නාට්‍ය බලනවා. චින්තර ධර්මදාසගේ මීය නාට්‍යයේ දෙවසක් මම ඊයේත් කිව්වා ආවා මීය නාට්‍යයේ දෙවස් මම කියන්නේ අද දිනේ මේ මීය නාට්‍යයේ දෙවස කියලා මම නවත්තනවා. මොකද හේතුව මේ ප්‍රශ්නේ ගරු සභාපතිතුමා දේශපාලකයන් වහන්සේ අපිට මගහරින්න බෑ. අපිත් මේ ප්‍රශ්නේ වගේ වරදිකාරයෝ. ඒ වගේම අපිට විතරක් මේක තනියෙන් කරන්න බෑ. සියලුම දෙනා මේ ලක්ෂ 220 අපි සියලු දෙනා එක මොහොතකින් අපි වෙනස් වෙලා යම් ප්‍රමාණයක් වෙනස් වෙලා තමයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ගරු සභාපතිතුමා මේ මීය නාට්‍යයේ ඉන්නවා එමා කියලා තරුණ කාන්තාවක්. එයා කියනවා මේ විප්ලේ යන වෙලාවේ කියනවා මේ අරගල යන වෙලාවේ කියනවා මෝඩ තරිඳු කියලා පිරිල්ලම කියනවා මෝඩ තරිඳුගෙන් අහනවා එමා ඔයා හිතන්නේ මොකක් වෙයිද? තරිඳු කියනවා මිනිස්සු ඔය මොකක් හරි ආණ්ඩුවක් වයි හැමදේම වෙනස් කරයි කියලා බලන් ඉන්නකම් මේ මුකුත් වෙන්නේ නැහැ. මට අරගලය ඇතුලේ ආණ්ඩු වෙනස් වෙනවට වඩා වැඩගත් මිනිස්සු වෙනස් වෙන එක. ඒ මානවත කියනවා ඒ වුණාට මේ හොරකම් කරන පාලකයෝ එක්ක මේක කරන්න බෑනේ. එළවන්නම වෙනවා. මෝඩදරුවා ආපහු කියන අවසන් කරනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙරටේ කවුද හොරකම් නොකරන්නේ? අපි හැමෝම හොරු. දඩයක් ලිව්වම කීයක් හරි දීලා පැනලා යන්න හදන්නේ. ඉතින් හොරු අතරින් හොඳම හොරු ටික තෝරන එක තමයි ඡන්ද කියන්නේ. එමා නුරුස්සන විදියට කියනවා ඔයා කියන විදියට කවදාත් මේක වෙනස් කරන්න බෑනේ. මිනිස්සු ඔක්කොම වෙනස් වෙනකල් බලන් ඉන්න වෙයි. තරඳු කියනවා ජෝඩන් පීටන්ස් කියලා සයිකොලොජිස් කෙනෙක් කියනවා ලස්සන කතාවක්. ලෝකේ වෙනස් කරන්න කලින් තමන්ගේ කාමරය අස් කරන්න පුරුදු වෙන්න කියලා. අපේ ගොඩක් අය තමන්ගේ කාමරයවත් අස් කරන්න නැතුව තමයි විප්ලවය කරන කතා කරන්නේ. තමන්ගේ අහුල තේරෙන්නේ නැහැ.
ස්තුතියි
සභාපතිතුමා.